ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා, ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා. But try to give the reply early.
Mama, give us answer. We will answer in 2 weeks' time.
Okay. Oh. අපි හෙට සාකච්ඡා කරමු, හෙට කතා කරන්න ඕනේ. We'll talk it, yeah. We'll discuss tomorrow, yeah. We are meeting the party leaders, yeah. We'll discuss tomorrow, yeah. Yeah. අරි
නන්ද්‍රි ගෞරව
ඩයි ගෝ ඉඩ
නන්ද්‍රි ගෞරව සභානායකර අවර්ගලේ கைத்தொழில் அபிவிருத்தி வர்த்தக வாணிபத்துறை அமைச்சர் கௌரவ பிரசாத் பதுடீன் அவர்களிடம் கேட்பதற்கு, உள்ளூர் மற்றும் இறக்குமதி அரிசி வகைகளுக்கு இதுகால வரையிலும் விதிக்கப்பட்டிருந்த கட்டுப்பாட்டு விலையை அரசாங்கம் அண்மையில் நீக்கியதை அடுத்து நாட்டில் வடக்கு மாகாணம் உட்பட பல்வேறு பகுதிகளில் அரிசி வகைகளின் சில்லறை விலைகள் அதிகரித்துள்ளதாக மக்கள் தொடர்ந்தும் முறைப்பாடுகளை வைத்து வருகின்றனர். அந்த வகையில் உள்ளூர் நாட்டரிசி 1 கிலோ 95 ரூபாய் முதல் 100 ரூபா வரையிலும், இறக்குமதி செய்யப்பட்ட நாட்டரிசி 1 கிலோ 80 ரூபாய் முதல் 85 ரூபாய் வரையிலும், உள்ளூர் சம்பா அரிசி 1 கிலோ 110 ரூபாய் முதல் 115 ரூபாய் வரையிலும், அரிசி இறக்குமதி செய்யப்பட்ட பொன்னி சம்பா அரிசி 1 கிலோ 85 ரூபாய் முதல் 90 ரூபாய் வரையிலும், வெள்ளைப்பச்சை அரிசி 1 கிலோ 80 ரூபாய் முதல் 85 ரூபாய் வரையிலும், இறக்குமதி செய்யப்பட்ட வெள்ளைப்பச்சை அரிசி 1 கிலோ 80 ரூபாவாகவும் சில்லறை விற்பனைகள் இடம்பெற்று வருவதாகவும், இந்த நிலை மத்திய மாகாண உட்பட பல பகுதிகளிலும் நிலவுவதாகவும் பொதுமக்களால் தெரிவிக்கப்படுகின்ற நிலையில், வடக்கு மாகாணத்தில் குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தில் அரிசி வகைகள் பொதுவாக 110 ரூபா முதல் 140 ரூபா வரையில் அரிசிக்கான கட்டுப்பாட்டு விலை அமலில் இருந்த காலத்திலேயே விற்கப்பட்டுள்ள நிலையில், தற்போது இந்த விலை மேலும் அதிகரிக்கப்பட்டு 150 ரூபா வரையில் விற்கப்படுவதாக தெரிய வருகின்றது. அதே நேரம் பல வர்த்தகர்கள் உள்ளூர் அரிசி வகைகளுடன் இறக்குமதி செய்யப்பட்ட அரிசி வகைகளை கலப்படம் செய்து விற்கும் மோசடிகளிலும் ஈடுபட்டு வருவதாகவும் தெரிவிக்கும் பொதுமக்கள், அரிசி வகைகளின் அதிகரித்துள்ள விலைகள் காரணமாக பெரிதும் பாதிக்கப்பட்டுள்ளதாக அறிய முடிகின்றது. வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் கடந்த காலங்களில் பலநோக்கு கூட்டுறவு சங்கங்களின் மூலம் கட்டுப்பாட்டு விலைகளில் அரிசி விற்பனை செய்து வரப்பட்டுள்ள நிலையில், தற்போது கூட்டுறவு சங்கங்கள் செயலிழந்து அதிகமான கிளைகள் மூடப்பட்டுள்ளதால் தனியார் வர்த்தக நிலையங்களில் அதிக விலை கொடுத்தே அரிசியை கொள்வனவு செய்ய வேண்டியுள்ளதாக எமது பகுதி மக்கள் தெரிவிக்கின்றனர். எமது நாட்டு மக்களின் அத்தியாவசியமான உணவுப் பொருளான அரிசிக்கு குறிப்பிட்டதொரு கட்டுப்பாட்டு விலையை நிர்ணயித்து அதனை தொடர்ந்து அமல்படுத்துவதில் ஏதேனும் தடைகள் உள்ளனவா? பொதுமக்கள் நியாயமான விலையில் அரிசியை கொள்வனவு செய்து கொள்வதற்கான வழிவகைகள் யாது? கூட்டுறவு மொத்த விற்பனை நிலையங்களின் மூலமாக விநியோகிக்கப்படுகின்ற அரிசி வகைகளுக்கு என்ன நிர்ணயிக்கப்பட்ட ஏதேனும் விலைகள் உள்ளனவா? வடக்கு மாகாணத்தில் பல்நோக்கு கூட்டுறவு சங்கங்களை நவீனமயப்படுத்தி பலப்படுத்தும் நோக்கில் தங்களது அமைச்சிடம் ஏதேனும் திட்டங்கள் உள்ளனவா என்பன போன்ற என்னுடைய கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதில் கூறுவார் என எதிர்பார்க்கின்றேன்.
2 weeks டைம்.
අමාත්‍යංශ නිවේදන ගරු සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර බැඳ අමැතිතුමා ගරු මාලික් සමීරක මැතිතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂයේ අගෝස්තු 28 වෙනි දින සිරස රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට මම අපේක්ෂා කරමි. එම පූර්ති වාර්තාව මගින් මා සතු සමාගමක කොටස් මා විසින් නන්දන ලෝකවිතාරණ මහතාට විකුණා ඇති බව, මම ඔහුට ආරක්ෂාව ලබා දුන් බවට චෝදනා කිරීමක් හෝ ඇඟවීමක් සිදු කොට ඇත. එම් එම් මධ්‍යස්ථානයේ හිමිකාරත්ව දරන ස්පෙවිල් ලංකා පුද්ගලික සමාගමේ කාලයක් පුරාවට පුරවම මා සතුව පැවති සුළුතර කොටස් 15%ක් 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මා විකුණා දැමූ බව දන්වනු කැමැත්තෙමි. එම කාලයේදීම අදාළ සමාගමේ මා දැරූ අධ්‍යක්ෂ ධුරේන්ද මා ඉල්ලා අසු අතර පසුව නව කොටස් හිමියන්ගේ ඉල්ලීම මත අවස්ථා දෙකකදී එහි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ක්‍රියා කළ අතර එයින්ද 2015 අගෝස්තු වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉල්ලාස් විය. එයින් පසුව එම සමාගමේ සමග මාගේ කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති අතර එහි ගරුදු සම්බන්ධයෙන්ද කිසිදු වගකීමක් මාට නොමැත. 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට එම සමාගමේ එකම කොටසක්වත් හිමිකාරයක්වත් හිමිකාරත්වයක් මා සතුව නොමැත. තවද 1994 වර්ෂයේ අගෝස්තු මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ස්පෙවිල් ලංකා පුද්ගලික සමාගමට ඒ කාර්යාලය ගොඩනැගිල්ල ඉදිකිරීමට සඳහා ඉඩම අවුරුදු 99ක අවුරුදු බද්දකට ප්‍රදානය කරන ලදී. පර්චස් 20ක යාබද ඉඩම්ද සමාගම විසින් 1999 වර්ෂයේ සිට පරිහරණය කරන ලදී. මා දන්නා පරිදි මෙම දේපොළ කොටසට අදාළ ගාස්තු නොකඩා කෝට්ටේ මහනගර සභාවට ගෙවා ඇත. මෙම ඉඩම රතගාලක් වශයෙන් යොදාගත් අතර ඒට පිරිසුදු හා නිරවුල් ඔප්පු හා විසර වසර 20ක් හිමිකාරත්වයක් ඇත. Honorable Speaker, I wish to also state that the setting up of an export-oriented tire factory in Horana is perfectly legal and the agreement was signed by the Board of Investment after cabinet approval was granted. Only the tax concessions available at the time the proposal was received have been granted and no special concessions have been given by the Board of Investment to this company. Originally, the investment was to be $45 million, but we are now aware that the company will invest $125 million within 2 years and a further $125 million within 4 years. Around 3,000 will be employed and the export turnover will be over $400 million on completion of this project. This is one of the biggest investments in recent times in the manufacturing sector. It has also been reported in some newspapers that the land for the project was given for $1. This is a diabolical lie. It's a complete distortion of the truth. The land belongs to the BOI and a value for the land has not been fixed or regulated since this is an undulated land and no infrastructure has been provided by the BOI. In zones like Katunayaka, Biyagama, Koggala, etc., the infrastructure is provided, developed, and therefore the land value is regulated and gazetted. Therefore, the Board of Investment received a valuation for this land from the chief government valuer, and this was the price the investor was required to pay. In fact,
let him continue.
The BOI further negotiated.
ඔබන් දෙන්නවත් තා ඉන්න. අනා එන්න.
මොකද? In fact the BOI for the negotiated. In fact
දැන් හිටම කතා කරලා ඉවරනම is not a point of order. මොකද වරද?
හා? අනුබ ස්පීකර් හී කාන් ඩිස්ටර්බ්
ඉන් ඇට් ලිස්ට් මයි ස්ටේට්. ලෙට් මී ඉල් ගිව් යූ ඉවර.
You don't have the BOI කරුණා කරලා
ඉන්න. Point of order එන්න හිටම ඉවරනට පස්සේ. දැන් හිටමයි දැන් දැන් ඔබතුමායි ඉස්සෙල්ලා point of order කියලා you went completely out of the point of order.
For the BOI received a valuation for the land.
කරන්න එපා ගරු මන්ත්‍රීතුමා.
Government value.
කතා කරලා දෙන්න මම අවස්ථාව දෙනවනේ අද එක සැරේ දුන්නා.
The this was the price that investor was required to pay.
අප්‍රසාදේ හරි විදිහට පාවිච්චි කරන්න.
In fact the BOI further negotiated the price with the investor and received 40 million more agreeing to provide some services which in fact did not cost 40 million. The total amount paid by the investor is rupees 210 million. The steel factory referred to in the news report has been acquired by Mr. Lokavitharana in 2011 during former President Honorable Mahinda Rajapaksa's regime. The Board of Investment has consulted the Attorney General to see if the agreement has been violated, and the Board of Investment will act according to the Attorney General's instruction if there are any such violations. There has been no interference by me or any ministry official on this matter. Honorable Speaker, as the most venerable Ajahn Brahm said, when life showers mud on you, shrug it off, tread it in, and you will always stand high in life. Thank you.
Thank you. Oh, සාමාන්‍යයෙන් මේ මිනිස්ටීරියල් ස්ටේට්මන්ට් වල වාදයක් නැහැ. නමුත් පැහැදිලි පොයින්ට් ඔෆ් ඕඩර් එකකට කියන්නේ
නායකතුමනි, මේ මේ මෙතුමාගේ ප්‍රකාශයෙන් පැන නැගිච්ච කරුණ මම මේ මතු කරන්නේ.
ඔව්.
එතකොට සිරස ඇත්තක් කියලාම නැද්ද?
නෑ ඒක එතුමා පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. රයිට්. ඕකේ. ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා නොපැමිණීමේ ඉතා වැදගත්යක් නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා මොන්රා සභාවෙන්ගද මොන්රාගල මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රීගරු ආර් එම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු පාර්ලිමේන්තුව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධානතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ ව්‍යවස්ථාව යටතේ මොනරාගල මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර් එම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාට 2017 සැප්තැම්බර් මාස 20 දින සිට මාස 3ක් තුල පාර්ලිමේන්තුවේ රැස්වීමලට නොපැමිණීමට අවසර දිය යුතුයයි මම යෝජනා කරමි.
සභාවෙන්ද?
හායි.
පනත් කෙරුම්පත් පිළිබඳ දැනුම් පිළිගැනීම දැනුම් දීම ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
මෝටර් වාහන සංශෝධන 2003 වන අධිකාරයේ වූ මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දෙවැනි කියවීම
කවදාද?
මොරෝ.
දෙවැනි යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායකතුමා. සභායකද?
අයි.
තුන්වෙනි යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
සභාවෙන්ගද?
හතර පාර්ලිමේන්තුවේ සභානායකතුමා. සභායකද? Item 4.
I move.
Hari.
Yes. Hi.
Sabhayengada. Garu Andra Kumar Chanayake Mathuma pahajili kirimak killu.
Oh garu kathanayake thumani mama obathumage avadani yomu karanawa 19 wini aandukrim vyavastha sansodhanayata. 19 wini aandukrim vyavastha sansodhanaye 46 wana waganti anuwa tamai amaathya dura sankhyawa 30 sita 44 dakwat නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 සිට 45 දක්වාත් වැඩි කරන යෝජනාව ඉදිරිපත් කරේ. ඒ වගන්තිත අනුව. ඒ යෝජනාව ඉදිරිපත් කරේ 2015 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ගරු අගමැතිතුමා විසින් මේ පාර්ලිමේන්තුවට ඒ යෝජනාව ඉදිරිපත් කරා. ඒ යෝජනාව ඉදිරිපත් කිරීමේදී වැදගත්ම සාධකය ගරු කථානායකතුමනි, මේ අමාත්‍ය ධූර වැඩි කර ගැනීම සඳහා ජාතික ආණ්ඩුව ගොඩනැගිය යුතුයි. එදත් ඒ ගොඩනැගුණු ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්ද කියලා විශාල සංවාදයක් ගියා. කෙසේවත් කථානායකතුමා නියෝගයක් ලබා දුන්න එක ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගන්නවා කියලා. මම නෑ මම ප්‍රශ්නේ අහන්නේ
කිසිම දැනුමක් කිරීම අවශ්‍ය කියලා
මේ වගේ සංකීර්ණ ගරු කථානායකතුමනි
නෑ සංකීර්ණයක්
නෙමෙයි මෙතුමාට විරුද්ධ නෑ නමුත් මේ වගේ සංකීර්ණ ප්‍රශ්න කියලා අපිට
එන අපි අවස්ථාව දෙමු පැහැදිලි කරන්න ඔබතුමා පැහැදිලි කරන්න
මම පැහැදිලි කරාට
පස්සේ
මේක ගරු කථානායකතුමනි වරප්‍රසාද ප්‍රශ්නයක් නේද රීති ප්‍රශ්නකුත් පැනනගිනා මෙතන මෙතනින් ප්‍රශ්න එකක් මම පැනනගිනේ ඒ කියන්නේ මේ
ගරු සභානායකතුමයි නේතුමා you can raise you
මේ ජාතික ආණ්ඩුව ගොඩනගනකොට එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඒකාබද්ධ වූ මත පදනම්ම තමයි ජාතික ආණ්ඩුව ගොඩනැගුණේ. හැබැයි එතුමා ගරු එදා අගමැතිතුමා කියනවා මෙම පළමු උත්සාහය වන්නේ මෙම ක්‍රමේ සාර්ථක වෙනව නැද්ද කියලා බලන්න අවුරුදු එකකට සීමා කර කටයුතු කිරීමයි. ඒතර මේය ගොඩනැගුවේ අවුරුදු දෙකක් සඳහා. ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ තිබුණ ඔබතුමලා මේ ජාතික ආණ්ඩුව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන එක්සත් පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් අතර ගිවිසුමට එළඹුණේ අවුරුදු දෙකකට කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පිටතත් බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළා තිබුණා මේ එකඟතාවයේ තියෙන අවුරුදු දෙකකට කියලා. දැන් අවුරුදු දෙක ඉක්මවා ගොස් තිබෙනවා. තරගරු කතානායකතුමනි, ජාතික ආණ්ඩුව ගොඩනැගීම සඳහා පක්ෂ දෙක අතර එකඟතාවයේ තිබුණේ අවුරුදු දෙක සැප්තැම්බර් මාසේ දෙවෙනිදාට ඉක්මවා ගොස් තිබෙනවා නම් තවදුරටත් අමාත්‍යරුදු සංඛ්‍යාව 45ක්ව පවතින්න බෑ. දැන් අනිවාර්යම අමාත්‍යරුදු සංඛ්‍යාව 30ක් වෙන්න ඕන, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යරු සංඛ්‍යාව 40ක් වෙන්න ඕන. මොකද මේ වැඩි කරගත්තේ ජාතික ආණ්ඩුව මත. හැබැයි ඇග්‍රිමන්ට් එක තමුන්නාසල අතර එකඟතාවයේ මේ පාර්ලිමේන්තුවට රටටත් කිව්වේ අවුරුදු දෙකකට සීමා වෙන පරිදි. ඒ නිසා ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ නිසි පරිදි අවසර ලබා ගැනීමකින් තොරව එදා 19 වෙනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගන්න ඕන අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කරගන්න. එදා අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගත්තේ අවුරුදු දෙකක සීමාවකට. දැන් තමුන්නාසල තවදුරටත් අවුරුදු දෙක ඉක්මවා ගොස් තිබෙන තත්වයක් ඇතුලේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ඉඳන් 45 දක්වා අතර 48 දක්වා අතරේක අමාත්‍යරු 18 දෙනෙකුත් 40 ඉඳන් 45 දක්වා නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යරු 5 දෙනෙකුත් තවදුරටත් වළංගු නැහැ මේ රටේ පොතින්.
ගරු
ඉතා පැහැදිලි
නැහැ ගරු මන්ත්‍රීමා.
උන්වහන්සේලා අවුරුදු දෙකෙන් පසුව එක්කෝ පාර්ලිමේන්තුවේ නැවත යෝජනාවක් සම්මත කරගන්න ඕන අවුරුදු දෙක ඉක්මවා ගොස් තිබෙනවා, ජාතික ආණ්ඩුව දීර්ඝ කරනවා, ඒ නිසා අමාත්‍ය ධුර සංඛ්‍යාව දීර්ඝ කරනවා කියලා යලි යෝජනාවක් සම්මත කරගන්න ඕන. එහෙම නැත්නම් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට සීමා කරන්න ඕන.
හොඳයි ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා.
මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට අමාත්‍යවරු උත්තර දෙනවා. ඒගොල්ලන්ට අමාත්‍ය ධුර ලැබන්න හිමිකමක් නැතුව තිබියි.
අවස්ථාව දෙන්න එතුමාට.
මේක සම්බන්ධයෙන් අපි මේක සම්බන්ධයෙන් අපි දීර්ඝ පිළිතුරක් ලබා දෙන්නම්.
හොඳයි.
නමුත් ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමා කියන්නේ මේ දැන් අමතුරුකාරය වැඩි කියලාද?
අන මිනි සංශෝධනය වැඩි තමයි කොහොමත් කොහොමත් දැන් වැඩි. මම කියන්නේ 19 වෙනි සංශෝධනය අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව නිශ්චිත කරලා 30යි කියලා.
හැබැයි
ජාතික ආණ්ඩුවක් වැඩි කරගන්න ඇති කරගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් වැඩි කරගන්න පුළුවන්. ඒ අනුව තමයි තමුන්නාන්සේලා 2015 සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා 2015 අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ඉඳන් 44 දක්වා නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යරු සංඛ්‍යාව 40 ඉඳන් 45 දක්වාත් වැඩි කරගත්. ඒ වැඩි කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේ තමුන්නාන්සේලා අවුරුදු දෙකකට. මේ ජාතික ආණ්ඩුව
වෙනකල් අවුරුදු හොඳයි නේද ගරු සභානායකතුමයා, ඉතින් අවස්ථාව දෙන්න එතුමාට. හොඳයි ඉට්ස් ඕකේ. මම ඔබතුමා පිළිතුරු දෙන්න.
මෙතුමා කියනවා නම් අපිට ආයතන යෝජනාවක් ගේන්න
පුළුවන්. නෑ හොඳයි හරි දැට්ස් ඕකේ. ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා
ඔබතුමා අnder ගරු
ඔබතුමා පිළිතුරු දෙන්න නේද හරි. ගරු දිනේෂ් මහත්මයා අපි
අනුර දිශානායක සංවිධායක තුමා මට මයික් එක දෙන්න පොඩ්ඩක්. මම එකඟ වෙනවා සංවිධායක තුමා විසින් ඉදිරිපත් කරපු කාරණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා 46 වෙනි පිටුවේ 4-1 අනු ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් පක්ෂය හෝ ස්වාධීන හෝ කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුවේ විසින් තීරණය කරන.
හොඳයි බොහොම හොඳයි. දැන් අරු සභානායකතුමා එකඟ වුණානේ ගරු මන්ත්‍රීතුමාව. ඔව්.
මන්ත්‍රීතුමා මේක කියලා සම්මත කරගත්තා. දැන් ඒක ඉවරයි.
ඔව්. ඒකයි මේක තමයි දැන් කතා වුණේ. ඒක පිළිතුරු
දෙයි. ඇමතිවරු නෙමෙයි.
හොඳයි.
ඇමතිවරු නෙමෙයි.
හොඳයි.
ඒකයි
දැන් පිළිතුරු දෙන්න.
හොඳයි. ඒ එක්සත් ජාතික පක්ෂය අගමැති ඉන්න පුළුවන්.
හරි.
UNP අගමැති ඉන්න පුළුවන්.
අනිත්
අය එකතු වෙලා තිබුණා යගේ අමති කරන්නේ. අද ඉඳලා.
හරි අපි ප්‍රධාන වැඩේ වල සෝවිය අද දැන් අවස්ථාව දුන්නානේ. දැන් දැන් මේ සෝවිල් රිප්ලයි දැත්. දැන් අවසන් දැන් ඇත්. ඔව්. දැන් ඔබතුමාලා දෙන්නම කිව්වා.
අමතිරු ගාඩ වැඩිද? ඔතෝ කියන්නේ අඩු කරන්නද?
දැන් ඔබතුමා එතුමට අහන්න එනවා.
දැන් ඔබට අවස්ථාව දුන්නානේ දැන් ඇද. මේ දැන් වාදයක් යනවා අපෝ මේ. මම සාධාරණ වුණානේ ඔබතුමාට. මම සාධාරණ වුණානේ ඔබට මම. හරි. හරි ඉමේල් රිප්ලයි හෙට රිප්ලයි කරනවා. හන්දයි. හරි ගරු සභානායකතුමා එවනම් පිළිතුරු දෙනවා ඔබතුමා. හරි පිළිතුරු දෙනවා. හොඳයි. බොහොම විශ්වවිද්‍යාල ප්‍රධාන කටයුතු ප්‍රධාන කාර්ය අධ්‍යයන නායපත්‍ය විෂය අංක 1-4 දක්වා
නිෂ්පාදන බදු විශේෂ විද්‍යනාත් පනත්තේ නියමයන් තුනක් අනුමත කිරීමට මුද්දරගාතු විශේෂ විද්‍යනාත් පනත්තේ නියෝග අනුමත කිරීමට ඒවාගේ විෂයංග පහ සහ හය ජාතික අවසර නියාමක අධිකාරිය පනතේ නියෝගයක් අනුමත
කිරීම. We are not moving item 5 and 6
sir. You are not moving.
Not moving.
5 and 6.
පහ යයි අපි ඉදිරිපත් කරන්නේ.
අනික යනවා හරි.
Only 1 to 4 sir.
1 to 4.
Yes 4.
1 to 4. කවුද කතා? Minister of Finance.
අපි ඉදිරිපත් කරන්නේ 5 6. ඔව්.
කරු කතා නායකතුමනි මම I like to move item 1 to 4.
Yeah, go ahead. Yeah.
Item number 1 to 4. Me mama amathi ne. Garu kathanayaka thumani adadina mema garu parliamentuwe anumathiya sandaha idikara athi මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ යටතට ගැනෙන අතිවිශේෂ ගැසට් නිවේදන කීපයක් ගැන මේ අවස්ථාවේදී මම මාගේ අදහස් දක්වන්නට කැමතියි. පළමුවෙන්ම සහනදායි වාහන බලපත්‍ර ලබා දීමට අදාළව රජයේ සේවකයන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට විශේෂිතව පිරිනැමෙන සහන කීපයක් පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න කැමති. 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතුව පිළිවෙලින් 2017 ජූනි මාසේ 9 දින අංක 20/22/30 ජූනි 19 දින අංක 20/24/1 සහ ජූලි මාස 11 දින අංක 20/27/7 දරණ අතිවිශේෂ ගැසට් නිවේදන මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් නිකුත් කරා. එම ගැසට් නිවේදන මගින් උතුරු පළාත් සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලාට ඒ වගේම රජයේ සේවකයන්ට ඒත් එක්කම ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර වෙනුවෙන් යම් සුවිශේෂ සහනයක් ලබා දුන්නා. මා කියන්න කැමතියි 2016 අයවැයට සමගාමීව ගන්නා ලද තීරණයක් අනුව අහිමි කරන ලද සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ මෙසේ නැවත ස්ථාපනය කරන්නට ලැබීම ගැන මා සතුටු වෙනවා. මොකද මම මේ විශේෂයෙන් මේ අවස්ථාවේ උතුරු පළාත් සභාවට සභාව ගැන වචන කීපයක් කියන්න කැමතියි. අපි රටක් විදිහට විශාල ජීවිත හා දේපල ප්‍රමාණයක් අහිමි කරගෙන අවුරුදු 30ක විතර දීර්ඝ යුද කාලයක් පහු කරා. මේ කාලය තුල උතුරු පළාතේ වගේ මෙහි ජනතාව විශාල ආර්ථික සහ දේශපාලන පසුබෑමකට ලක් වුණා. ඒ පළාතේ මේ දීර්ඝ කාලය තුල මහජන ඡන්දයෙන් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් රටේ බලවිහුවය තුළ කිසිම නියෝජනයක් ඒ පළාතෙන් නැතිවෙන තරමේ දුර්වල තත්ත්වයක් ඇති වෙලයි තිබුණේ. නමුත් මෑත ඉතිහාසයේ යුද තත්ත්වය පහව යාමෙන් පසුව එම තත්ත්වයේ තරමක් දුරට වෙනස් වෙලා 2013 සැප්තැම්බර් මාසේ උතුරු පළාත් බැතිවරණයෙන් පස්සේ යම් ක්‍රියාකාරී දේශපාලන තත්ත්වයක් ඒ ප්‍රදේශ තුල දකින්නට ලැබුණා. අපි ඒ ගැන ගොඩක් සතුටු වෙන්න ඕනේ. මොකද යුද්ධයෙන් අනන්ත අප්‍රමාණ පීඩාවට දුකටපත් එම ප්‍රදේශයේ ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින්න එදා පටන් ගත්තා. ඒ අද එදාටත් වඩා ශක්තිමත්ව ඒ අය භුක්ති විඳිනවා. ඇත්තෙම කිව්වොත් අපි 1987 ඉන්දෝලංකා ගිවිසුමෙන් ක්‍රියාවට නංවන්න හැදුවේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට වඩවඩාත් බලය බෙදාදීමේ ක්‍රමයක්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එදා 1987 පළාත් සභා ක්‍රමය හඳුන්වලා දුන්නේ. නමුත් අවාසනාවකට වගේ උතුරු පළාතට තමන්ගේම පළාත්ගත දේශපාලන ආයතන විහුවය ඒ කාලේ හිමි කරගන්න බැරි වුණයි හිමි වුණේ ඉතා මෑතකදී. එසේ හිමුණත් 2013 ඉඳලා 2015 ජනාධිපතිවරණය තෙක් ඔවුන්ට සැලකුවේ අපි මතක් කරන්න ඕනේ මේ රටේ ආණ්ඩුව සතුරු ආකල්පයකින් ඔවුන් යම් යම් කෙනෙහිලිකම් වලට ලක්වෙන විදිහට තමයි මධ්‍යම ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ. නමුත් අපේ රජය පත්වීමෙන් පසුව උතුරු පළාත යම් ස්ථාවර විදිහකට නැත්තම් සාමකාමී විදිහට මධ්‍යම රජයත් එක්ක ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තේ ඉතා මෑත කාලයේදී. 2016 වර්ෂයේ රජය විසින් පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත වාහන බලපත්‍ර ලබා දීම ප්‍රතිපත්තිමය තීරණයක් මත අත්හිටෙව්වට උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට යම් අසාධාරණයක් වූ බව අපි පිළිගන්න ඕනේ. ඒ මොකද ඔවුන්ගේ ඒ වන විට අවම හිමිකම් කාලය එනම් වසර දෙකහමාරක කාලය සම්පූර්ණ කළ තිබුණේ නෑ. ඒ වගේම අපි කවුරුත් පිළිගන්න ඕනේ උතුරු පළාත තමයි මේ රටේ වැඩිපුරම අවධානය යොමු විය යුත්තේ කියලා. මොකද එක පැත්තකින් අපි යලි වතාවක් ඒ ප්‍රදේශය තුළ ත්‍රස්තවාදය හිස ඔස නොවන්නට වග බලා ගන්න ඕනේ. එවගේම එසේ වග බලා ගන්නට නම් දුප්පත්කම නැති කරලා සංවර්ධනය ඇති කරන්නට ඕනේ. තවමත් දුප්පත්කම වැඩි පහසුකම් අඩුම පළාතක් උතුරු පළාත. එහෙමනම් උතුරු පළාතේ මේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරගෙන යෑමට අපි යම් සහනයක් දකුණේ මන්ත්‍රීවරුන්ට දුන්නේ සහනය අද එතුමන්ලට ලබා දෙන්නත් ඕනේ. ඒ වගේම රටේ සංවිධිත දේශපාලන ක්‍රමෙන් ඉවතට තල්ලු වෙලා සිටි ජනතාවක් නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට හොඳින් ගොනු කර ගන්න එම පළාතේ මන්ත්‍රීවරුන්ට සුවිශේෂ වගකීමක් පැවරිලා තියෙනවා. අපි රජයක් විදිහට ඔවුන්ට සහයෝගය මේ මොහොතේදී ලබා දෙන්න ඕනේ නිසා තමයි කැබිනට් මණ්ඩලය ඒ මන්ත්‍රීවරුන්ගේ ජනතා සේවය තවදුරටත් උපරිම ආකාරයෙන් කරගෙන යාමට ඔවුන්ට වාහන බලපත්‍ර සහන ලබා දීම සඳහා අනුමැතිය දුන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, පොදුවේ රාජ්‍ය සේවය ගැනත් ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවය ගැනත් මේ අවස්ථාවේදී යම් වචන කීපයක් කියන්න ඕනේ. අපි ආණ්ඩුව බාර ගන්නකොට 2015 පොරොන්දු වුණා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ඇති කරන්න, ඒ වගේම ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කරන්නට. ඒ සඳහා අපි රාජ්‍ය සේවා කොමිෂන් සභා වගේම අනිකුත් ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා. රාජ්‍ය සේවය වඩාත් ස්වාධීන හා කාර්යක්ෂම තත්ත්වයකට පත්කිරීම අපේ මූලික අරමුණක් කරගත්තා. ඒ සේවාවන්වල ඉන්න නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේද අපි නැවතත් ස්ථාපිත කරා. විශේෂයෙන්ම විදේශ තානාපති සේවයේ යෙදී සිටින විදේශ සේවා නිලධාරීන්ට තමන් සේවය කළ රටවලදී පුද්ගලික වාහනයක් පාවිච්චි කළාම ඔවුන්ට ශ්‍රී ලංකාවට නැවතත් පැමිණීමේදී බදු සහන සහිත වාහනයක් ගෙනීමේ ක්‍රමවේදයක් මීට කලින් තිබුණා. විශේෂයෙන්ම තානාපති කාර්යාලවල ඉන්න රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හැමෝටම නිල වාහන දෙන්න රජයට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ට පුද්ගලික වාහන ඒ රටවලදී පාවිච්චි කරන්නට දිරිගන්වනවා. ඔවුන් විදේශ සේවයේ යෙදී සිටියදී පුද්ගලික වාහනයක් ගත්තොත් ඒක රාජකාරී සඳහා භාවිතා කරලා ලංකාවට ආපහු එනකොට ඒකම අරන් එන්න, එහෙම නැතිනම් වෙනත් එකක් ලංකාවේදී ගන්න බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් මීට ඉස්සෙල්ලත් තිබිලා තියෙනවා. පසුගිය කාලයේ වරප්‍රසාදය අහිමි වීම ගැන සලකා බලන ලෙස ඉල්ලීමක් කරා. විශේෂයෙන් මම විදේශ ඇමතිවරයා වශයෙන් සිටියදී මේ ඉල්ලීම නැවතත් මා විසිනුත් කළා තිබුණා, නැවතත් ඒ සහනය ලබා දෙන්න කියලා. මොකද ඔවුන් තානාපති කාර්යාලවලදී රජයේ වාහන හෝ රියදුරු නොඉල්ලා තමන්ගේ පුද්ගලික වාහනවලින් රාජකාරී කටයුතු ඉටු කරන නිසා කැබිනට් මණ්ඩලය ඔවුන්ට බලපත්‍ර සහනය ලබා දීමට ඒ නිසාම මෑතකදී අනුමැතිය දුන්නා. මීළඟට රජයේ සේවයේ අනිකුත් නිලධාරීන් සඳහා 2016 ජුනි මාසේ 14 නිකුත් කරපු චක්‍රලේඛිත අනුව 50%ක වදු සහනයක් ලබා දීලා තිබුණා. අපි ඔවුන්ගේ ඉල්ලීම සලකා බලලා ඒ වදු සහනය 65%ක් දක්වා 15%කින් වැඩි කරලා තියෙනවා. ඒ ඇමරිකන් ඩොලර් 25,000කට අඩු වාහනවලට විතරයි. ඒ වගේම වාහනේ වටිනාකම ඇමරිකන් ඩොලර් 30,000 වෙනකන් 60%ක බදු සහනයකුත් විකිණීම අවුරුදු 5ක අත්හිත වීමකුත් පැනෙව්වා. මේ වාහන බලපත්‍ර සහනයන් අපි ලබා දුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුභසිද්ධිය සලකලා. මොකද අපිට ඕන හිත සතුටින් රටට සේවය කරන රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම විදේශ තානාපතිකාර නිලධාරීන් පිරිසක්, ඒ වගේම දීර්ඝ කාලයක් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් වෙන් වෙලා කැඩිලා හිටපු උතුරු පළාත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන්න සේවය කරන කාර්යක්ෂම මහජන නියෝජිත පිරිසක් අවශ්‍යයි. ඒ වගේම අපි මේ සහන ලබා දෙන්නේ කාටවත් ව්‍යාපාර කරන්න නෙමෙයි. ඒ ලැබෙන සහනයක් ප්‍රයෝජනයට අරගෙන රටේ මහජනතාවට සේවය කරන්න බව මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. ගරු කථානායකතුමනි, මේ සමගම මම මතක් කරන්න කැමති අංක 2006 අංක 12 දරන බුද්ධරගාස්තු විශේෂ විධිවිධාන පනත 5 වැනි වගන්තියේ අතතේ මුදල් අමාත්‍යවරයා විසින් 2017 පෙබරවාරි 21 දිනැති අංක 2007/24 අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව මෝටර් කාර් හා ද්විත්ව කාර්ය වාහනවලට අදාළව පමණක් රක්ෂණ ඔප්පු මූල්‍ය කල්බදු කරන ඔප්පු සහ කුලී පිට ගැනුම් ගිවිසුම් මත මුද්දර ගාස්තු අය කිරීම හඳුන්වා දුන්නා. මේ පියවර ගැනුනේ වාර්ෂිකව රජයට ලැබිය යුතුව තිබෙන නමුත් නොගෙවා තිබෙන රුපියල් බිලියන 1කට වඩා වාර්ෂික රාජ්‍ය ආදායමක් ලබා ගැනීමටයි. 2006 අංක 12 දරන මුද්දර ගාස්තු පනත යටතේ ගමන් බිමන් සඳහා යොදා ගන්නා වාහනවලට අදාළව විශේෂිත කාණ්ඩ නොදැක්වීම නිසා එම අය කිරීමට රටට අහිමි වෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපට පෙන්වලා දීලා තියෙනවා. මේ මුද්දර ගාස්තු යතුරු පැදි ත්‍රී රෝද බස් රථ, ලොරි රථ, ට්‍රැක්ටර් වැනි වාහන සඳහා අදාළ නොවන බවත් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මොකද අපි හදන්නේ පොදු මහජනතාවගේ විශේෂයෙන්ම පහළ ආදායම් මට්ටම්වල ඉන්න ජනතාවගේ බදු බර හැකියතාක් අඩු කරන්න. ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවල්, කෘෂිකාර්මික යාන්ත්‍ර සූත්‍ර ආදිය මේ මුද්දර ගාස්තුවලට අයත් වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, මම මේ ගරු පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටිනවා අප විසින් යෝජනා කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට හිමි වූ ඉහත වැදගත් කරුණු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි.
ගරු වීත හෙරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි, රජයේ සේවකයන්ට වගේම එහා සමාන්තර වෘත්තිකයන්ට තිරුබදු රහිත සහනයට තේ වාහන ලබා දීම හොඳයි. නමුත් ඔබතුමන්ලා ආණ්ඩුවට ආණ්ඩුව බලයට පත්වෙච්ච ගමන් ඒ සහනය එකපාර නතර කරා. නතර කරලා රජයේ සේවකයන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් ආපු ප්‍රබල විරෝධය හමුවේ තමයි නැවතත් ඔබතුමන්ලා මේ සහනය ලබා දෙන්න පෙළඹුණේ. කොහොම වුණත් ඒ ලබා දීම පිළිබඳ එකඟතාවයක් තියෙනවා. එතෙන්දී ගරු මුදල් ඇමතිතුමනි, පහුගිය කාලය තුළ මේ රජයේ සේවකයන්ට ලබා දෙන තීරුබදු සහනය ව්‍යාපාරිකයන් කොහොමද පාවිච්චි කරේ, ඒ ව්‍යාපාරිකයන්ට මේක ලබා දීම පිටිපස්සේ නිලධාරීන් කවුද ඉන්නේ, ඒ නිලධාරීන් පිටිපස්සේ දේශපාලඥයෝ කවුද ඉන්නේ කියන එකත් වහම සොයා බලන්න ඕනි කාරණාවක්. මොකද පහුගිය 2013 ඉඳලා 2015 දක්වා, ඒ 14 දක්වා කාලය තුළ විශේෂයෙන්ම රජයේ සේවකයන්ට ගෙන්නපු BMW වාහන 1675ක් පිළිබඳ බරපතල වංචාවක්, මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. රජයට අයවැය යුතු බිලියන 16ක් රුපියල් ලක්ෂ 1,60,000ක මුදලක් රජයට අහිමි වෙලා තියෙනවා මේ වාහන 1675 ගෙන්වීම නිසා. ඒක සිද්ධ වෙලා තියෙන ගරු කතානායකතුමනි, BMW වාහන ගෙන්වන ලංකාවේ නියෝජිතය වෙන්නේ ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. හැබැයි මේ සමාගම ටොයටා ෆූජෝ සමාගම් එක්කත් තරඟවදිනවා වාහන ගෙන්වීම සඳහා. ඉතින් මේ සමාගම ඇත්තටම ගත්තොත් මේ සුඛෝභෝගී වාහන ගෙන්වද්දී 100%ක තීරු බද්දක් අය කරනවා. ඉතුරු බදු සහනය ලබා දෙනකොට යම් ප්‍රමාණයක් ඒ සහනය තමයි රජයේ සේවකයන්ට ඇත්තටම ලැබෙන්න ඕනේ. නමුත් සිද්ධ වෙන්නේ රජයේ සේවකයන්ට මේ සහනය ලැබෙනවා වෙනුවට මේ ආයතන මේ හරහා බිස්නස් එකක් කරනවා. ඒ බිස්නස් එක පිටිපස්සේ කස්ටම් නිලධාරීන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ කස්ටම් නිලධාරීන්ගේ පිටිපස්සේ දේශපාලඥයෝ තියෙනවා. ඒක තමයි මේක සිද්ධ වෙලා තියෙන දේ. පහුගිය කාලේ මේ වාහන ගෙන්වීමේදී උපරිම සීමාවක් තිබුණා ඩොලර් 35,000. රජයේ සේවකයන්ට සහ මේ වෘත්තිකයන්ට තිබිච්ච ගෙන්වීමේ වාහනේ මිල සීමා වුණේ ඩොලර් 35,000. ඩොලර් 35,000ට වැඩි වාහන ගෙන්නනවා නම් ඒ සඳහා වෙච්ච බදු මුදල ඒ අදාළ ආයතනයෙන් එහෙම නැත්නම් ගෙන්වන නියෝජිතය මගින් ගෙවිය යුතුව තිබුණා.
ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මුල් අදහස පැමිණේ.
කන්ටිනියු.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මේ මෙතෙන්දී ගෙන්වන්න පුළුවන් මිල සීමාව වෙනස් කරලා ව්‍යාජ ඉන්වොයිස් බලපත්‍ර පෙන්නලා මේ වාහන ගෙන්වීම පහුගිය කාලේ සිද්ධ වුණා. අදත් ඒක සිද්ධ වෙනවා. මේ වාහන ගෙන්වීමේ මව් සමාගම් වෙන්නේ ජර්මනියේ තියෙන BMW AG කියන ජර්මනියේ තියෙන සමාගම. ඒක තමයි සත්‍ය සමාගම. ඒ සත්‍ය සමාගමෙන් නිකුත් කරපු ඉන්වොයිස් වල ඉතා පැහැදිලිව ඒ වාහනවල සත්‍ය මිල සඳහන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සත්‍ය ඉන්වොයිස් එක නිකුත් කරලා තියෙනවා. හැබැයි මේ ලංකාවේ ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් කියන සමාගම මේ වාහන ගෙන්වද්දි නැවිගාරේ ඉන්ටර්නැෂනල් GmbH කියන ව්‍යාජ කම්පැනියක් ජර්මනියේ ස්ථාපිත කරලා ඒ ව්‍යාජ කම්පැනියෙන් ව්‍යාජ ඉන්වොයිස් ගෙන්වගෙන මේ මෙහි කස්ටම් එකට පෙන්වලා තියෙනවා. ඒකට ඒ නිසා එතන මිල පෙන්වීමේදී ඩොලර් 35,000ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් පෙන්වලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ගෙන්වලා තියෙන වාහන ඩොලර් 35,000ට වඩා වැඩි වටිනාකමක් තියෙන වාහන. ඒ නිසා මේ ගෙන්නපු වාහනවල සත්‍ය ඉන්වොයිස් අරගෙන බැලුවොත් ඒ සියලුම වාහන 1675ෙම රජයට අයවිතු මුළු බදු මුදල ගත්තොත් රුපියල් ලක්ෂ 1,60,000ක් වෙනවා. නමුත් මෙතෙන්දි කරලා තියෙන ඉතාම බරපතල වංචාවක් ව්‍යාජ ඉන්වොයිස් පෙන්නලා ඒ අඩු මිල ගණන් පෙන්නලා ඇත්තටම වාහන ගෙන්වලා රජයට අය යුතු බදු මුදලක් රජයට ලබා දෙන්නේ නැතුව බරපතල වංචාවක් කරලා තියෙනවා. ඒ මේ සමාගම හරහා මේ ගෙන්නපු වාහන පිළිබඳව ඒ සමාගමේම නිලධාරියෙක් තමයි රේගුවට මේ ඔත්තුව ලබා දීලා තිබුණේ. රේගුවට ලබා දීපු ඔත්තුව මත මේ පිළිබඳ පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණ ඉතා පැහැදිලිව ඔප්පු වුණා. එකම චැසි අංකෙට ඉන්වොයිස් පත්‍ර දෙකක් නිකුත් කරලා තියෙනවා. එකම චැසි අංකේ හැබැයි ඉන්වොයිස් දෙකක් තියෙනවා. එකක් සත්‍ය ඉන්වොයිස් එක, අනිත් එක ව්‍යාජ ඉන්වොයිස් එක. මේ නවිකාර ඉන්ටර්නැෂනල් GM BH කියන ව්‍යාජ කම්පැනිය ස්ථාපිත කරලා ඒ ව්‍යාජ ඉන්වොයිස් එක ගෙන්නගෙන ඒක කස්ටම් එකට පෙන්නලා රජයට ලැබිය යුතු බදු මුදලක් බිලියන 16ක බදු මුදලක් වංචා කරලා තියෙනවා. ඒ පිළිබඳ පෞගේ දවස්වල පරීක්ෂණ තිබුණා. ඒ පරීක්ෂණයට පත් කරේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින්. එහි අතිරේක අධ්‍යක්ෂ වරේක්ව ඒ සමන් සිල්වා මහත්මාව පත් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් තිබුණා. CIB ස්ට්‍රෝක් INV ස්ට්‍රෝක් 32/2013. ඒ පරීක්ෂණේ 2013 ඉඳලා පටන් ගත යුතුව තිබුණත් ඇත්තර මේක පටන් ගත්තේ බොහෝ ප්‍රමාද වෙලා 2016 සැප්තැම්බර් 21 වෙනිදා. අවසානයේදී ඒ නිලධාරියා විශ්‍රාම යන්න ඕන මෙන්න තියලා මොකද්ද කරේ? සාමාන්‍යයෙන් රේගු පරීක්ෂණයක් පවත්වද්දී රේගු ආඥාපනතට අනුව ඉතා පැහැදිලිව තියෙන උසාවියක නඩුවක් අහනවා වගේ මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනි. දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසන්න ඕනි. පැමිණිලි පාර්ශ්වයෙන්, විත්තිය පාර්ශ්වයෙන් කරුණු විමසන්න ඕනි. හැබැයි මොහු මොකද්ද කරේ? අවුරුදු ගාණක් තිස්සේ මේ පරීක්ෂණය ඇදලා ඇදලා අවසානයේදී විශ්‍රාම යන්න ඕන මෙන්න තියලා පැමිණිලි පාර්ශ්ව විතරක් තොරතුරු ලබාගෙන අවසානයේ තීන්දුවක් දෙනවා. එක වාහනයකට රුපියල් ලක්ෂක දඩයක් නියම කරලා අවසානයේදී රුපියල් 1,675ක දඩයකට මේ වාහන ටික නිකුත් කරන්න, නිදහස් කරන්න මේ අදාළ කම්පැනියට අවස්ථාව ලැබෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? 1,60,000ක් ලැබිය යුතු බදු මුදල රුපියල් 1,665කට සීමා වෙනවා. ඉතින් මේ පරීක්ෂණය සිද්ධ කරපු නිලධාරියත් ඒ පරීක්ෂණයට ඔහුව පත් කරලා ඔහු හරහා මේ ලැබිය යුතු බදු මුදල රජයට ලැබෙන්නේ නැතුව එතන සිද්ධ කරපු මේ බදු වංචාව පිළිබඳ ඔබතුමා මොකද්ද කරන්නේ? අද ඒ පිළිබඳව අභියාචන අධිකරණයට නඩුවක් යොමු කරලා තියෙනවා. නමුත් ඒව සියල්ල යටපත් කරන්න දැන් මේ රේගු නිලධාරීන් කීප දෙනෙක් මැදිහත් වෙලා තියෙනවා. මැදිහත් වීම මොකද්ද කරන්නේ? මේ පරීක්ෂණය දැන් අවසානයි, තීන්දුව දීලා අවසානයි. ඒ නිසා තවදුරටත් නීතිමය කටයුත්තක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා උසාවියට දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේකෙන් මොකද්ද වුනේ? මේකෙන් සිද්ධ වුණේ රජයට ලැබිය යුතු බදු මුදලක්. ඒ සඳහා අවංකව මැදිහත් වෙච්ච නිලධාරීන්, ඒ සඳහා පරීක්ෂණ කරපු නිලධාරීන් ඒ අය සමච්චරයට ලක් කරලා, හැන්ලුවට ලක් කරලා රජයට ලැබිය යුතු බිලියන 16ක බදු මුදලක් රජයට අහිමි කරලා තියෙනවා. අද රේගු ආඥා පනතේ තියෙන යම් යම් වගන්ති පාවිච්චි කරගන්නවා මේ පිළිබඳව මේ අයට සහන දෙන්න. රේගු ආඥා පනතේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට තියෙන විශේෂ බලතල, ඔහුට තියෙන බලය පාවිච්චි කරොත් 163 වගන්ති යටතේ ඕනම් පුළුවන් මේ රුපියල් 100ක් අඩු කරන්න. ඒකත් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් බිලියන 1.6 හම්බෙන්නෙත් නැහැ. ඒකත් ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ නිසා රජයේ සේවකයන්ට බදුසහන, තීරුස් බදුසහන යටතේ වාහන බලපත්‍ර දෙන එක හොඳයි. හැබැයි ඒකට මුවා වෙලා ඒක පාවිච්චි කරලා මේ සිද්ධ වෙන මහා පරිමාණ වංචා නතර කරන්න ඔබතුමන්ලට බැරි වෙලා තියෙනවා. ඉතින් මේක සිද්ධ වුණේ ඔබතුමා මුදල් ඇමති වෙන්න කලින් තමයි. මේක මීට කලින් 2011 ඉඳලා 2014 දක්වා මේ ගෙන්නපු වාහනත් ඊට පස්සේ ගෙන්නපු වාහනවලටත් අදාළ සිද්ධියක්. හැබැයි මේක යට ගහන්න මැදිහත් වුණ නිලධාරි පිළිබඳව පරීක්ෂා කරන්න හිටපු මුදල් ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. එතකොට හිටපු මුදල් ඇමතිවරයාගේ පැත්තෙන් පත් කරපු මේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා, ඒ හරහා මේ පත් කරපු පරීක්ෂණ කමිටුව ඒ සියල්ල අවසානයේදී තීන්දුව දීලා තියෙන්නේ බිලියන 1.6කට මේ බදු මුදල්, මේ දඩ මුදල සීමා කරන්න. බිලියන 16ක් ලැබිය යුතු මුදල බිලියන 1.6කට අඩු වෙලා තියෙනවා මේ කරපු වංචාව නිසා, මේ කූට උපක්‍රමය නිසා. එනිසා මේ පිළිබඳව මොකද්ද ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය? මේකෙන් රජයට, මේ රටේ මහජනතාවට ලැබිය යුතු බිලියන 16ක මුදල ලබා ගන්න ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ඒක තමයි වැදගත් වෙන්නේ. මීට වඩා රජයේ සේවකයන්ට තීරුබදු සහන සහිත වාහන දෙන්න පුළුවන්. මීට වඩා තමත් වැඩි ප්‍රමාණයකට රජයේ සේවකයන්ට මේ සහනය ලබා දෙන්න පුළුවන්. මෙවැනි මහා පරිමාණ බදු වංචා නතර කරන්න පුළුවන් නම්. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සමාගම් කීපයක් අවුරුදු ගාණක් තිස්සේ මේ කූට ව්‍යාපාරය සිද්ධ කරනවා. ඇත්තටම ගත්තොත් මේ බලපත්‍රය අරගෙන නැවත බලපත්‍රය විකුණනවා. ඒකෙන් රජයේ සේවකයාට වාහනය ගෙන්නන්න ලැබෙන්නේ නැහැ. රජයේ සේවකයාගේ තියෙන ආර්ථික අමාරුකම් අගහිංකම් නිසා රජයේ සේවකයා රුපියල් ලක්ෂ 14කට 15කට මේ පර්මිට් එක විකුණනවා. ඒ පර්මිට් එක පාවිච්චි කරලා ලොකු මහා පරිමාණ බිස්නස් එකක් සිද්ධ වෙනවා. අවසානයේදී රජයේ සේවකයාට වාහනයක් ගන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. ඉතින් මේ අද සිද්ධ වෙලා තියෙන්නේ ඒ తත්වයේ. ඒ නිසා මේ පිළිබඳව වහම පරීක්ෂණයක් පවත්වලා මේ පරීක්ෂණ කමිටුව කියලා පත් කරපු සමන් සිල්වා කියන පුද්ගලයා, ඔහු ඒකපාර්ශ්වීය තනි පුද්ගලයෙක් විදිහට තීන්දුව දෙන්නේ, ඔහුට එහෙම තීන්දුවක් දෙන්න බලයක් නැහැ. නීත්‍යානුකූලව වැරදි. නමුත් ඔහු තීන්දුව දීලා විශ්‍රාම ගන්න. විශ්‍රාම ගන්නකොට මෙතන වෙච්ච ගනුදෙනුව මොකද්ද කියන එක වහම හොයන්න ඕනි. මේ පිළිබඳ සත්‍ය ඉන්වොයිස්, ව්‍යාජ ඉන්වොයිස්, මේ පිළිබඳ ගනුදෙනු වෙච්ච ඒ සියලු ලිපි ලේඛන මේ කස්ටම් එක බාරේ තියෙනවා. ඒ නිසා මේවා පරීක්ෂණ කරන්න අමාරු දේවල් නෙමෙයි. ඒකට අවුරුදු ගාණක් අදින්න ඕනේ නැහැ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා එහෙන් උපදෙස් එනකන් ඉන්න ඕනෙත් නැහැ. මේක කස්ටම් එක ඇතුළෙම පරීක්ෂණය කරලා මේකට තීන්දුවක් ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන්නේ දේශපාලන මැදිහත් වීම. ඒ නිසා මුදල් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමත් ඉන්න අතරේ, රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්න අතරේ මම කියන්නේ මේ පිළිබඳ පරීක්ෂණේ මහාම මේ සිද්ධ වෙච්ච පරීක්ෂණේ යටගහපේක වෙනස් කරලා සත්‍ය පරීක්ෂණයක් කරලා රජයට මේ රටේ ජනතාවට ලැබිය යුතු බිලියන 16ක මුදල නැවත මේ රටේ ජනතාවට ලබා ගැනීම සඳහා වෙච්ච සාධාරණ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. කඩිනම් මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි රජයේ සේවකයන් වැඩි ප්‍රමාණයකට තීරුබදු සහන සහිත වාහන ලබා දෙන්න පුළුවන් වෙන්නේ. උතුරේ මන්ත්‍රීවරුන් පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි, සියලුම ඒ අනිකුත් මන්ත්‍රීවරුන්ටත් ඒ සහනය සහිත වාහන බලපත්‍ර ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව රජයේ සේවකයෝ එක කොට්ටාසයකට විතරක් ලබා දෙන්න සිද්ධ වෙන්නේ මෙවැනි බදු වංචාවන් සිද්ධ වෙන නිසා. ඒ නිසා මේ බදු වංචා නතර කරලා ඒ මුදලත් නැවත රජයේ සේවකයන්ට ලැබෙන ක්‍රමයක් ඇති කරන්න, ඒ පිළිබඳව වහාම කඩිනමින් මැදිහත් වෙන්න, මේ රජයේ සේවකයන්ට බදු සහන ලබා දෙන ගැසට් පත්‍ර සම්මත කරන ගමන් මේ හරහා සිද්ධ වෙන මේ ජාවාරම නවත්තලා මීට වඩා වැඩි ප්‍රමාණයක්, වැඩි සහන ප්‍රමාණයක් රජයේ සේවකයන්ට ලබා දෙන්න පුළුවන් ආකාරයට මේ කටයුත්ත කඩිනම් කරන්න කියන කිල්ලමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
Honorable Iran Wickremarathna.
Stuti. අද මේ 2006 අංක 12 දරන මුද්දර ගාස්තු විශේෂ විවිධ විනාන පනත යටතේ නියෝග ගැන මේ සාකච්ඡා කරන අවස්ථාවේදී විශේෂයෙන්ම නියෝග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අපේ මුද්දර ගාස්තුව අහිමි වීමක් තියෙනවා 2014 රුපියල් මිලියන 536ක පමණ. ඒ මෝටර් කාර් හා ද්විත්ව කාර්ය වාහන සම්බන්ධයෙන් රක්ෂණ උප්පු මූල්‍ය කල්බදු කරන ගිවිසුම් හා කුලිපිට ගැනුම් ගිවිසුම් මත ලැබිය යුතුව තිබුණ මේ මුද්දර ගාස්තුව අහිමි වීම 2015 ඒක ලක්ෂ මිලියන 536න් මිලියන 1306ක් රජයට අහිමි වෙනවා. ඉතින් මේ අහිමි වීම රජය ලබා ගන්න තමයි මේකේ මේ සංශෝධනය කරලා තියෙන්නේ. ඒ අනුව මෝටර් කාර් රථ හා ද්විත්ව කාර්ය වාහනවලට අදාළ පමණක් රක්ෂණ ඔප්පු මූල්‍ය කල්බදු කරන ගිවිසුම් හා කුලිපිට ගැනුම් ගිවිසුම් මත මුද්දර ගාස්තු අය කරනවා. නමුත් මේක මුද්දර ගාස්තු අය කරනකොට ඒ මුද්දර ගාස්තු වලින් නිදහස් කරලා තියෙනවා ඒ ත්‍රී රෝද රථ, යතුරු පැදි, බස් රථ, ලොරි රථ, ට්‍රැක්ටර් වැනි වාහන මේ බද්දට අදාළ නොවනවා. තව විදියකට සඳහන් කළොත් අපි මේ මුද්දර ගාස්තු ගැන බදු දානකොටත් අඩු ආදායම් ලාභීන්ගේ වාහන, පොදු ප්‍රවාහන වාහන, කෘෂි වාහන හා ඒ කෘෂිඵල හා නිෂ්පාදන ද්‍රව්‍ය වෙළඳපොළට ගෙනෙන වාහන අපි ඒවා මේ මුද්‍ර ගාස්තුවෙන් නිදහස් කරලා තියනවා කියන එක සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මුදල් ඇමතිතුමා මොහොතකට ප්‍රථමයෙන් කතා කරනකොට කතා කළා උතුරු පළාත් සභාවට අහිමි වෙච්ච අනිත් පළාත් සභාවලට පසුගිය කලක ලබා දුන්න ඒ වාහන බලපත්‍ර ඒ ලබා ගැනීම පිළිබඳවත් මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒක දැන් පාර්ලිමේන්තුවට අපි ගෙනවිත් තියෙනවා. ඒ වගේම විශේෂ දූත සේවාවන්වල නියුතු නිලධාරීන් කරන ලද ඉල්ලීමක් ඒකත් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ඒකේ ඒ වාසියත් අපි ඒ නිලධාරීන්ට ලබා දෙනවා. ඉතින් මේ අද ඉදිරිපත් කරන විධිවිධාන වලට අමතරව මේ මාසයේ සැප්තැම්බර් මාසයේ පළවෙනිදා ඉඳලා අපි රජය විශේෂයෙන්ම තව බදු කීපයක් ලිහිල් කරලා තියෙනවා. එකක් ඇවිල්ලා ටෙලිකොම් ලෙවි එක, ඒ කියන්නේ ටෙලිකොම් බද්ද, ඩේටා වලට තියෙන බද්ද ගිය අයවැයේදී යෝජනා කළා 115කින් වැඩි කරන්න. අපි ඒක අත්හිටවලා තියෙනවා. ඒ පමණක් නොවේ 10%කට තිබුණු බද්ද ඒකත් අපි අහෝසි කරා මේ මාසේ මුල ඉඳලා. ඊට අමතරව මේ ටෙලිකොම් සේවාවන් සපයන ආයතන එක කතා කරලා ඒ අයව එකඟ කරගත්තා. ඒ ලබා දෙන පාරිභෝගිකයට ලබා දෙන ඩේටා ප්‍රමාණය තවත් 10%කින් වැඩි කරන්න, නැත්නම් ඒක නොමිලේ ලබා දෙන්න. ඉතින් 100ට ඒක බලන විදිහට 95%ක නැත්නම් 35%ක වාසියක් ලැබෙනවා විශේෂයෙන්ම මේ ටෙලිකොම් ඩේටා බද්ද ලිහිල් කිරීමෙන්. මොකද අද ටෙලිකොම් ඩේටා එක බොහොම අත්‍යවශ්‍යයි, විශේෂයෙන්ම තරුණ පිරිස්වලට, ඒ අයගේ සංනිවේදන කටයුතුවලට, ඒ වගේම වෘත්තියවේදීන්ට රැකී රක්ෂා කටයුතු කිරීම පිළිබඳව ඒකට සංවේදීව සමයි රජය මේ තීරණය ලැගෙන තියෙන්නේ. ඒ වගේම දේශීය ආර්ථිකය අපි ශක්තිමත් කරන්න ඕනේ නිසා විශේෂයෙන්ම සුළු හා කුඩා ව්‍යාපාරිකය ගැන කල්පනා කරලා ඒ අයගේ ඔය ඩේටා ප්‍රවාහණයට අමතරව තියෙන්නේ ඒ අයගේ කෘෂිඵල එළවලු පළතුරු නැත්තම් නිෂ්පාදන ද්‍රව්‍ය වෙළඳපොළට ගෙන එන්නට ඒ සාමාන්‍යයෙන් භාවිතා කරනවා ඩීමෝ බට්ටා වගේ වාහනයක් නැත්තම් ඔය සිංගල් කැබ් එකක් භාවිතා කරනවා. එතකොට ඒ ඩීමෝ බට්ටා වාහනේත් අපි ඒ බද්ද 145කින් විතර අඩු කළා. ඩීමෝ බට්ටා එකක් ලක්ෂ 6ක් පමණ වෙනවා. එතකොට ඒකේ බද්ද තිබුණේ ලක්ෂ 10කට, දැන් ඒක ලක්ෂ 7කට අඩු කරලා තියෙනවා. එතන විකිණීමේ මිල ලක්ෂ 3කින් අඩු වෙනවා. අද ලක්ෂ 13කට ඩීමෝ බට්ටා රථයක් ලබා ගන්නට පුළුවන් ඒ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයට. ඒ සිංගල් කැබ් එකත් ඒකේ මිල ලක්ෂ 11ක් වෙනවා. අපි ඒකේ බදුත් ලක්ෂ 3කින් අඩු කරලා තිනවා. අද ඒ නිසා ඒකේ විකිණීමේ මිල ලක්ෂ 18කට එවැනි වාහනයක් ලබා ගන්නට පුළුවන් සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෙකුට. ඊට අමතරව මෝටර් සයිකල් වල මිලත් අපි තිබුණ අර ඇඩ් වැලෝරම් බද්ද ඒක අයින් කරලා එන්ජිමේ ධාරිතාවය 90 කියුබික් සෙන්ටිමීටරේ 90 බදු ක්‍රමයක් හඳුන්ලා දීලා තියෙනවා. ඒකෙන් මෝටර් සයිකලය CC 50 150 අතරේ මෝටර් සයිකල් වල බදු ප්‍රමාණයත් ඒ හරහා මිල අඩු වෙලා තිනවා කියන එක කියන්නට ඕනේ. ඊට අමතරව අපි ණය යෝජනා ක්‍රම කීපයක්ම හඳුන්වා දී තිබෙනවා. මම ඒකත් බොහොම කෙටියෙන් විස්තර කරන්නට කැමැති මේ අවස්ථාවේදී. අපි රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයක් හඳුන්ලා දීලා තියෙනවා. මේ ණය යෝජනා ක්‍රමයේ කෘෂිකර්මයේ ඵලදායීතාවය ඉහළ නැන්වීම අරමුණු කරගෙන වාජින් වාණිජකරණය කිරීමට කෘෂිකර්මය සැපීමේ අරමුණෙන් මේ යෝජනා ක්‍රමය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ යෝජනා ක්‍රමය යටතේ අපි පොලි අනුපාතය සියට 50කින් රජය විසින් ගෙවනු ලබනවා. එතකොට ඒ ගොවි හලට ගන්න පුළුවන් ගෙවන්න තියෙන පොලිය ඇවිල්ලා 6.5%ක් පමණ වෙනවා. ගොවි නවෝදය කියලා තවත් පැල ඇටිබද්ධ කිරීමට, පැල සිටුවීමට, වල් පැල නෙලීමට, අස්වැන්න නෙලීමට, කෘෂි ඉඩම් සකස් කිරීම වැනි කෘෂිකාර්මික කාර්යයන් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා නම් ඒ සුළු පරිමාණයේ ගොවීන්ට ඒ අයව යාන්ත්‍රීකරණය කිරීමට අපි බොහොම අඩු බද්දට වසර 5ක ණයක් ලබා දෙනවා. මේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මේ ණය ලබා ගන්න පුළුවන්, මේ පහසුකම් ලබා ගන්නට පුළුවන්. ඒ ණය ලබා ගන්නකොට ඒ ණය පොලි අනුපාතිකත් 75%ක් රජය විසින් ගෙවනු ලබනවා. එතකොට ඒ ගොවි මහත්තයා ගෙවන්න ඕනේ 25%යි ගෙවන්න ඕනේ. එතකොට ඒ අයගේ පොලිය 3.27%කට අඩු වෙනවා. තවත් අපි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේක ඇවිල්ලා අපි රිය ශක්ති කියලා හඳුන්වනවා. අපි දන්නවා විශේෂයෙන්ම අපේ දරුවන් පාසලට එන්නේ වැඩි ප්‍රමාණයක් එන්නේ බස් එකෙන් එන අයයි දුම්රියෙන් එන අයට හැර සාමාන්‍යයෙන් ස්කූල් වෑන් එකක් හරහා තමයි එන්නේ. ඉතින් මේ පාසල් වෑන් රථ සේවය අපි ඒක දියුණු කරන්න, ඒක වැඩියෙන් ආරක්ෂා සහිත කරන්න ආසන 28ක් සහිත බස් රථයක්, ඒ කියන්නේ අවම වශයෙන් ආසන 28ක් තියෙන්න ඕනේ. ඒ බස් රථයක් ගන්න යනවා නම් ඒ වෑන් එක වෙනුවට එතකොට ඒ අයට රුපියල් මිලියන 4ක අපි ණයක් දෙන්න දැනටම ක්‍රියාත්මක කරගෙන යනවා. ණය ආපසු ගෙවීමට වසර 5ක් දෙනවා. මේකටත් 75%ක්ම ඒ පොලිය ගෙවන්නේ රජයයි, 25%යි ගෙවන්න තියෙන්නේ ඒ ණය ගන්න පුද්ගලයාට. ඒතර පොලිය අනුපාතය 3.27ට බැහැලා තියෙනවා. ඇත්තටම බැලුවත් මේ පොලිය අනුපාත හරිම අඩුයි. 3.45, 6ට තමයි මේ සියලුම ණය යෝජනා ක්‍රමවල අපි පොලි ලබා දෙන්නේ. මොකද ඔබ දන්නවා ඔබ බැංකුවකට ගියොත් සාමාන්‍යයෙන් 14, 18 වගේ පොලියකට තමයි නැත්තම් ගන්න සිදු වෙන්නේ. ඉතින් තවත් ක්‍රමයක්, ණය ක්‍රමයක් ඉදිරිපත් කරලා තිනවා. ඒ කියන්නේ රජයේ සූර්ය සැපයුම් ණය යෝජනා ක්‍රමය. අපි නිවාස ලක්ෂ 10ක් එල්ල කරලා ඒ අයට සූර්ය බලය හරහා ඒ අයගේ විදුලිය සපයා ගන්නට මේ අපේක්ෂා කරන අයට උදව්වක් හැටියට. එතකොට ඒ අයට මේ ණය යෝජනා ක්‍රමය හරහා 3,000,000ක් ලබා ගන්නට පුළුවන්. 3,000,000ක් දෙනවා ඒ අයට පරිවර්තනය කරගන්න දැන් ලැබෙන විදුලිය වෙනුවට සූර්ය බලය හරහා විදුලිය ලබා ගැනීමට. එතකොට මේක දීර්ඝකාලීනව මාසිකව ගෙවන්න තියෙන මුදල, නිවසකටින් ගෙවන්න තියෙන මුදල, මේවා නිවාසවලට. සමහර රටවල්වල මේ පරිවර්තනය දැනටම විශාල ලෙස සිදු වෙලා තියෙනවා. චීනය වගේ රටවල්වල අපි නිසා මුල් අධියරේදී අපි නිවාස 10,000,000ක්, මේ රටේ තියෙන නිවාස 5,000,000 10,000,000කට මේ ණය යෝජනා ක්‍රමය 5කින් ගෙවන්නට පුළුවන් 6%ක පොලි අනුපාතයකට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිරි සවිය කියලා තව නව යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළා. මේක ඇවිල්ලා මේ රටේ ඉන්න ග්‍රාමීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ ඇවීම සඳහා ගුණාත්මක භාවයෙන් යුතු කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදන රට පුරාම ව්‍යාප්ත කරන්න, එක දිරි ගන්වන්න නව ස්වයං රැකියා කරන්න ඕන අයව දිරිමත් කරන්න, කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදන ගුණාත්මක ගබඩා තැබීමට ඒ අවස්ථාව ලබා දෙන්නට, මේ රැකියා වෙළඳුම් 15,000කට අධිශීත කරන සඳහා අපි උපරිමයට බලාපොරොත්තු වෙනවා 50,000ක් දෙන්න. වසර 4කින් ගෙවන්නට ඕනේ. කිසිම පොලියක් නොමැතුව තමයි මේක ලබා දෙන්න ක්‍රියාත්මක කරගෙන යන්නේ. එතකොට මේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්, අපි හැමතැනම ඉන්නවා සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්, මේ රටේ විවසායකයන්ගෙන් 95%ක්ම අයිති වෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණයේ විවසායකයන්ට. අපි හුඟක් වෙලාවට කතා කරනකොට කතා කරන්නේ විදේශීය ආයෝජනය ගැන කතා කරනවා. අපි මේ බදු ගැන කතා කරනකොට නිදහස කියන වචනේ පාවිච්චි කරනකොට බදු නිදහස කියන වචනේ පාවිච්චි කරනකොට හැමතිස්සෙම කතා කරන්නේ ලොකු ව්‍යාපාරිකයන් ගැන. පසුගිය රජය පනත ගේනකොට ඒ පනත ගෙනලා නිදහස දුන්නේ විශාල ව්‍යාපාරිකයන්ට තමයි දුන්නේ. ඔය නිදහස කියන වචනේ බදු කියන වචනේ කවදාවත් මේ රටේ පොදු ජනතාවට ඒක භාවිතා වෙලා නැහැ. පොදු ජනතාවට වෙලා තියෙන්නේ වැඩි වැඩියෙන් බදු ගෙවන්න සිදු වෙලා තියෙන්නේ. නිදහස කියන වචනේ පාවිච්චි කරනකොට පාවිච්චි කරලා තියෙන්නේ විශේෂයෙන්ම ලොකු ව්‍යාපාරිකයන්ටයි ධනපතිපන්තියේ ඉන්න අයට. ඉතින් අපි සුළුම හා මධ්‍යම පරිමාණයේ මේ ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නට තමයි ජයසුරු ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ යෝජනා ක්‍රමයේ පිරිවැටුම ඒ ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 25,250 අතරේ නම් ඔවුන්ට රුපියල් මිලියන 50ක ණයක් ලබා ගන්නට පුළුවන්. ඒ අය අපනයනේ යෙදෙනවා නම් ඒක දෙගුණයක් කරනවා, රුපියල් මිලියන 100ක් දක්වා වැඩි කරගන්නට පුළුවන්. ණය අනුපාතයෙන් 50%ක්ම රජය ගන්නවා මේ ණය අනුපාතයෙන්. මොකද ඒ අයව දිරිමත් කරන්න, ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයව අපනයනයට යොමු කරන්න අපි මේක කරන්නේ. අද මේ රටේ අපනයනය ගත්තොත් අපි කතා කරන්නේ ඇඟලුම් කර්මාන්තය ගැන, තේ රබර් පොල් ඇරෙන්න ඇඟලුම් කර්මාන්තය ගැන. නැත්තම් අපි කතා කරන්නේ හුඟක් වෙලාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳව පමණයි. මේවා කරන්නේ විශාල කොම්පැනි තමයි මේවා කරන්නේ. හැබැයි මේ රටේ කෘෂි කර්මය කරන, නැත්තම් බොහොම කුඩා නිෂ්පාදනයක් කරන්න, ගෘහ නිෂ්පාදනයක් වෙන්නට පුළුවන්, නැත්තම් කුඩා ව්‍යාපාරිකයක් වෙන්න පුළුවන්. එයාට සිහිනයකින්වත් හිතන්නට බැහැ ඒ අයගේ නිෂ්පාදනය කොහොමද පිට රටක විකුණන්නේ කියලා. නමුත් අපි රට දියුණු කරන්නට නම් මේ කුඩා ව්‍යාපාරිකයව අපි සම්බන්ධ කරන්න ඕනේ සැපයුම්
ජාලයට
අවසන් කරනවා. ඒ අයටත් මේ දේවල් පිට රටට ගෙනියලා විකුණන්න. එයාගේ පිරිවැටුම 250 සිට රුපියල් මිලියන 750කට ගියොත් ආයෙත් වසර 5කින් ගෙවන්න ඕනේ රුපියල් මිලියන 200ක ණයක් ලබා ගන්නට පුළුවන්. මේක අපි දෙගුණය කරලා තියෙනවා අපනයනය කරනකොට. ඒ වගේම මම අවසන් කරනවා සොඳුරු පියස කියලා තියෙනවා තව ණය යෝජනා ක්‍රමයක්. ඒ කියන්නේ නිවාසය ඒ අයට දියුණු කරන්න බැංකුව හරහා ලබා ගන්නට පුළුවන්. මේවත් බොහොම සහනාදාය ක්‍රමයට තමයි මේ සියල්ලක්ම ලබා දීලා තියෙන්නේ. ඉතින් අද අපි ওই ගැසට් පත්‍ර 2 සංශෝධන ඉදිරිපත් කළාට ඊට වැඩිය හුඟක් ණය යෝජනා ක්‍රමත් සහන ලබා දීලා තියෙනවා. මේ පසුගිය මාසය තුලදී මේක ලබා දීලා තියෙනවා. මේක ඉලක්ක කරලා තියෙන්නේ අඩු ආදායම් ලාභීන් හා සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් කියන එක කියන්න අවශ්‍යයි. ස්තුතියි.
බොහොම ස්තුතියි.